අද ධර්මානුශාසනව සඳහා වැඩමව අව달 ස්වාමින්ද්‍රයන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ සුපින්වතුනි අපි හැමදිනාම දේශක ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධයාගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාවේ සදැහැති දායකත්වය කොටස් දායකත්වයක් ලෙස මාවනැල්ල බෙලිගම්මන නිවසේ පදිංචි මහේෂ් සෙනවිරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, මල්වානේ අංක 91 නිවසේ පදිංචි KAD සුමනාවති මණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස ඇතුළු පවුලේ සියලු දෙනා, බඳගිරිය වැලිගත්ත අංක 157 නිපිනේ පදිංචි කාන්ති අබේ ගුණවර්ධන මහත්මිය, BMR ප්‍රියමන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, කඩවත ඉහළ බියන්විල අංක 601-24 නිවසේ පදිංචි ආනන්ද ප්‍රේමකුමාර ප්‍රියංකා සන්ධ්‍යා කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, පිළියන්දල ආටිගල මාවතේ අංක 98D නිවසේ පදිංචි HM ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, සදැහැති දායකත්වයේ දරණ සුපින්වතුන්ටත් බෞද්ධයා ගුවන් විදුලිය මේ මොහොතේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලුම සුපින්වතුන්ටත් මා ආරාධනය කර සිටිනවා, ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් සීලයේ පිහිටීම සඳහා තෙවරක් නමස්කාරයේ කියන හැටියට අවසරයි අපේ හාමුදුරනේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආම බන්තේ
ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම බන්තේ සතු සතු සතු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
අතකෝසෝ භික්ඛවේ පුරිසෝ භීතෝ චතුන්නං ආසි විසානං උග්ගතේ ජානං ඝෝර විසානං යේන වා තේන වා පලායේත තමේනං ඒවං වදෙය්‍යුං ඉමේතේ අම්භෝ පුරිස පංච වදකා පච්ඡාත්තිකා පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබද්ධා යත්තේවනං පස්සිස්සාම තත්ථේව ජීවිතාවෝ රෝපෙස්සාමාති යන්තේ අම්භෝ පුරිස කරණීයං තං කරෝහීති
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සලායතන වග්ගයට අයත් ආසිවිස වර්ගයේ සඳහන් වෙන ආසිවිසෝපම සූත්‍රාන්ත දේශනාවේ සඳහන් පාඨයක් ඒ ප්‍රකාශිත වුණේ. පින්වතුනි, දැන් මේ පින්වත් සෑම දෙනාම මද වේලාවක් ධර්මාශ්‍රවණය කිරීම සඳහායි සූදානම්ව සිටින්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මුළුල්ලෙහි දිවා රාත්‍රී නොබලා, වෙහෙස මහන්සි නොබලා, මහා කරුණාවෙන් යුක්තව දෙවි මිනිසුන් සහිත මේ මුළු මහත් ලෝකයාට ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළේ නුවණැත්තන්ට ජීවිතාවබෝධය ඇති කර ගැනීම පිණිසයි. මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම තමයි ලෝකයාට ජීවිතය පිළිබඳ ඇත්ත මොකක්ද කියලා ඇතිහැටියෙන් අසා දැනගන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ වදාලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය විවෘත වෙච්ච තරමට තමයි බබලන්නේ. වැසුනොත් බබලන්නේ නැහැ. අන්න ඒ නිසා මේ සද්ධර්මයේ ලෝකයට විවෘත වෙන තරමට ලෝකෙහි සද්ධර්මයේ බබලනවා. මේ බෞද්ධයා නාලිකාව මගින් සිද්ධ කරන මේ දහම් වැඩසටහන් තුළින් බොහෝ දෙනෙකුට සද්ධර්මය අහන්ට ලැබෙනවා. පෙර නොයසූවිරු සූත්‍ර දේශනා අහන්ට ලැබෙනවා. අන්න ඒ තුළින් ලෝකයාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්ට පෙන්වා වදාළ විවිධ පැතිකඩවල් අහන්ට ලැබෙනවා. අන්න ඒකත් සද්ධර්මෂ්ටවනිහි කානිසංසයක්. අසුතං සුනාති, පෙර නොයසූ විරු ධර්ම අහන්ට ලැබෙනවා, කරුණු අහන්ට ලැබෙනවා. අන්න එතකොට නුවණැති සත්පුරුෂව කල්පනා කරනවා, ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන පදයක් පදයක් අකුරක් අකුරක් පාසා සත්‍යමයි දේශනා කළ තියෙන්නේ. මීට පෙරාතු අපි මේ කාරණා මේ ජීවිතේ අහලා තිබුණේ නැහැ, දැනන් හිටියේ නැහැ. ඉතින් අපේ ජීවිතය ගැන මොනතරම් ඇත්තක් තියෙනවද වැහිලා අපි නොදන්න ඇත්තක් කොච්චර දුරට තියෙනවද කියලා නුවණැති කෙනා ඒ ඇසු පෙර නොඇසු විරු කාරණා අනුසාරයෙන් ජීවිතය ගැන බලන්න පටන් ගන්නවා. ඒ වගේම තවත් ආනිසංසයක් තමයි කලින් අහලා තිබිච්ච, ඒ වුණත් සමහරවිට අමතක වෙලා නැත්තම් සිහිපත් නොවී තිබිච්ච කාරණා අලුත් වෙනවා, නැත්තම් ඒවා පිරිසිදු වෙනවා. සුතං පරියෝදපේති කියලා සඳහන් කළේ ඒ දෙවැනි ආනිසංසය පිළිබඳව ඇසූ දේ වඩාත් පිරිසිදු වෙනවා. නැවත නැවත මතක් වෙනවා, හොඳට ධාරණය වෙනවා. කං කං විතරති, නිතර බණ අහන ශ්‍රාවකීන්ට ධර්මයේ පිළිබඳ තියෙන ගැටලු නැත්තං නොදන්න කාරණා පිළිබඳ තියෙන සැක දුරු වෙලා යනවා. එවගේම දිට්ඨින් උජුං කරෝති, ධර්මය අහලා නුවණින් සලකන සත්පුරුෂයන්ගේ සම්මා දිට්ඨිය නැත්තං නිවැරදි අවබෝධයේ ඍජු වෙනවා. චිත්ත මාස පසීදති, හිත පහන් බවට පත් වෙනවා. ධර්මය අහන්න අහන්න හිතේ සමාහිත බව, පහන් බව දියුණු වෙනවා. මෙන්න මේ ආනිසංස මේ පින්වතුන්ලාටත් ධර්මශ්‍රවණයෙන් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා නොඇසූ කාරණා ඇසීම, ඇසූ කාරණා පිරිසිදු වීම, සැක දුරු වීම, දෘෂ්ටිය ඍජු වීම, සිත පහන් වීම කියන මේ ආනිසංසත් සහිතව මාර්ගඵල නිවන් කියන මේ ලෝකෝත්තර සැපතත් අත්පත් කර ගන්නට මේ ධර්මශ්‍රවණමය කුසලේ කාන්තේම හේතු වාසනා වේවා කියන පැතුමෙන් යුක්තව සාවධානව ධර්මශ්‍රවණය කළ යුතුයි. පින්වතුනි, මාතෘකා කරන්ට යෙදුණු ආසි විසෝපම සූත්‍ර දේශනාව බොහොම විස්තර සහිත, එවැගේම භාවනා මාර්ගයක් වශයෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. මේ වගේ දේශනා අපි අහලා දැනගත යුත්තේ අපේ ජීවිතය ගැන ටික ටික ගැඹුරින් බලන්ට අපි නුවණ හසුරවා ගන්න පුරුදු කළ යුතු නිසායි. ඒ නිසා අපි කාල වේලා තියෙන හැටියට මේ සූත්‍ර දේශනා විස්තර පිළිබඳව විමසා බලමු. සූත්‍ර දේශනාවත් ඒ වගේම අට කතාවත් පාදක කරගෙන සැකවින් නමුත් මේ අවස්ථාවේ හැටියට දහම් කරුණු කිහිපයක් සුඟක් ඉදිරිපත් කරන්ටයි අපේ අදහස. විස්තර දැනගත යුතු පින්වතුන් ආසවිසෝපම සූත්‍රයත් ඒ අනුව තදනුගත අට කතාවත් බලා විස්තර වඩාත් හොඳින් දැනගත යුතුයි. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාරන්නට යෙදුනේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩින අවස්ථාවක. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මහණෙනි කියලා වදාලා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් පින්නතුන් වහන්ස කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. අට කතාවේ විස්තර වෙනවා පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළ විශේෂයෙන්ම දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන විදර්ශනා වඩන යෝගාවචර භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙනයි කියලා. ඉතින් ඒ විදිහට දුක්ඛ ලක්ෂණය ප්‍රධාන කරගෙන විපස්සනා වඩන භික්ෂූන් වහන්සේලා, යෝගාවචර භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන අසුන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පළමුවෙන් වදාරනවා, මහණෙනි, උග්‍ර විෂ තියෙන, ඒ වගේම ඝෝර විෂ තියෙන සර්පයෝ හතර දෙනෙක් ඉන්නවා. ඔය අතරේ ජීවත් වෙන්න කැමැති, මැරෙන්න අකමැති, සැප කැමැති, දුක අකමැති මිනිස්සෙක් ඉනවා. ඒ මිනිස්යාට කතා කරලා මෙහෙම කියනවා, පින්වත, ඔබ මේ උග්‍ර විෂ ඇති, ඝෝර විෂ ඇති සර්පයෝ හතර දෙනාව බලා ගන්න ඕන. ඉතින් මේ සර්පයෝ හතර දෙනාව කලින් කලට නැගිටවන්න ඕන, කණ්ඩ දෙන්න ඕන, බොණ්ඩ දෙන්න ඕන, නාවන්න ඕන, කලින් කලට නිදි කරවන්න ඕන. මේ හතර දෙනාව හොඳට බලා ගන්න ඕන. හැබැයි ඔබ මොහොතක් හෝ ප්‍රමාදයට පත් වුනොත් මේ සර්පයෝ කුපිත වෙලා ඔබට දෂ්ට කරලා මරා දානවා. නැත්තම් මරණාසන්න දුකට ඔබ පත් වෙනවා. ඒ හින්දා කැමැති දෙයක් කරන්න කියලා මේ තැනැත්තාට කියනවා. ඉතින් අට කතාවේ මේ සම්බන්ධයෙන් තව දුරටත් විස්තර ප්‍රකාශ කරනවා. මේ විදිහට මේ සර්පියෝ හතර දෙනෙක් බලා ගන්න දෙන්නේ රජ කෙනෙක් විසින්. රජුරවන්ට මොකක් හරි විරුද්ධකමක් නැත්තම් වරදක් කරපු මිනිස්සෙක්ව රාජපුරුෂය අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ට ඉදිරිපත් කරනවා. දේවයන් වහන්සේ, මෙන්න මේ මිනිසයා මේ වගේ අපරාධයක් කරලා තියෙනවා, ඔබ වහන්සේට කැමති දඬුවමක් නියම කරන්න කියලා. ඉතින් රජුරුව මෙයා එකපාර මරන්නේ නැහැ, හිමිහිට පීඩාවට පත් කරලා මරන්නයි කැමති. ඒ නිසා කියනවා, හා හොඳයි, මෙයාට බලා ගන්න සර්පයෝ හතර දෙනෙක් දෙන්න. මෙන්න මේ කියන හතර වර්ගයට අයත් සර්පයෝ හතර දෙනෙක් බලා ගන්න දෙන්න. එක සර්පේ කට්ටමුක කියන වර්ගය, අනෙක් එක්කෙනා පූතිමුක කියන වර්ගය, අනෙක් එක්කෙනා අග්ගිමුක කියන වර්ගය, අනෙක් සර්පයා සත්‍යමුක කියන වර්ගය. මේ විදිහේ සර්පයෝ හතර දෙනෙක් දෙනවා මෙයාට බලා ගන්න කියලා. ඉතින් මේ සර්පයෝ හතර දෙනා මෙයාගේ ශරීරය අඟපසඟ වෙලාගෙන ඉන්නවා. ඉතින් දැන් මේ සර්පය හතර දෙනාට එක්කෙනෙකුට බඩගිනි වෙලාවට කෑම දෙන්න ඕන, එතකොට අනික එකාට වතුර දෙන්න ඕන, අනික එකාව නාවන්න ඕන, අනික එකාව නිදි කරවන්න ඕන, අනික එකාව ඉතින් ඊළඟට නැගිටවන්න ඕන. ඔය විදිහට මාරුවෙන් මාරුවට මේ සර්පය හතර දෙනා බලා ගන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි දැන් මෙයාට දීපු දඬුවම. හරිය. ඉතින් දැන් හිතන්නකෝ අපට ওই වගේ සර්පය හතර දෙනෙක් බලා ගන්න දුන්නයි කියලානේ. අර අහි කුණ්ඩක කූඩ වාගේ තියෙන මේ වැල් කූඩ එහෙම කොයි කූඩ වලට දාලා සර්පය හතර දෙනේ නයි හතර දෙනෙක් දෙනවා බලා ගන්න. නේද? දැන් මේ පින්වතුන් කල්පනා කර අපිට මේ ගෙවල් දොරවල් වල ළමයින් බලා ගන්න, ළමයින්ගේ වැඩ කටයුතු තියෙන ඒවත් කර ගන්න බැරුව ඉන්නකොට කොහෙද මේ සර්පය බලා ගන්න කියලානේ. ආන් මේ වගේ. ඉතින් එතකොට කවුරුවත් කැමැත්තෙන් බාර ගන්න දෙයක් නෙමෙයි මේ සර්පය බලා ගන්න වැඩි. ඇයි? පොඩ්ඩක් එහා මෙහා වුණොත් උග්‍ර විස තියෙන, ගෝර විස තියෙන මේ සර්පය දෂ්ට කරනවා. දෂ්ට කළොත් එහෙම මරණයටපත් වෙනවා, නැත්නම් ඒහා සමාන දුකකටපත් වෙනවා. ඉතින් ඒක නිසා නුවණැති කෙනෙක් බාර ගන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මෙයාට දැන් දඬුවම වශයෙන් සර්පය හතර දෙනා බලා ගන්න සිද්ධ වෙනවනේ. ඉතින් දැන් ඔන්න මේ මිනිස්සයා සර්පය හතර දෙනාව බාර ගන්නවා. ඔය අතරතුරේ නුවණැති මිනිස්සෙක් දැකලා අනේ මේ මෝඩ මිනිස්සයා මේ සර්ප පෙට්ටි හතර බාරගත්තනේ සර්පයොත් එක්කම, දැන් මුන් දෂ්ට කරලා මරණයටපත් වෙනවා කියලා අර මිනිස්සයා කෙරී අනුකම්පා කරලා කතා කරලා කියනවා, මොකද්ද ඔහේ ඔය කරගත්ත වැඩේ, මේ රජුරෝ දඬුවමකට නේද ඔය සර්පය හතර දෙනා බාර දුන්නේ, දැන් මුන් කිපුනොත් එහෙම ඔබට දෂ්ට කරනවා නෙවද, ප්‍රමාදයක් බලලා පැනලා යන්නේ කියලා උපදෙස් දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අර මිනිස්සයාත් කල්පනා කරනවා, ඇත්තනේ නම් මේ මොන මෝඩකමක්ද, මේ සර්පය බලාගෙන ඉන්නෙන් ඇති වැඩේ මොකද්ද, කොහොම හරි පැනලා යන්න ඕන කියලා හිමීට අර සර්පයන්ගෙන් බේරෙන්න පුළුවන් අවස්ථාවක් බලලා අර සර්පය හතර දෙනා අයින් කළා. මේ මිනිස්සයා දුවනවා. පලා යනකොට මොකද වෙන්නේ? රාජපුරුෂයෝ රජුරුවන්ට මතක් කරනවා, අන්න අර දඬුවම් නියම කරපු මිනිස්සයා සර්පය හතර දෙනා බලා ගන්න දීපු මිනිස්සයා පැනලා ගියා. හරිය. එහෙම මේ මිනිස්සයා පැනලා යනකොට රජුරුව මොකද කරන්නේ? මේ මිනිස්සයාව දුටු තැන අල්ලලා මරන්න වදකයෝ පස් දෙනෙක් පිටත් කරලා එවනවා. ඉතින් ඔන්න දැන් වදකයෝ පස් දෙනෙකුත් පස්යෙන් එළවගෙන එනවා. අන්නේ බව සඳහන් වෙන අතකෝසෝ භික්කවේ පුරිසෝ භීතෝ චතුන්නං ආශිසානං උග්ගතේ ජානං ගෝර විසානං යේනවා තේනවා පලායේත තමේනං ඒවං වදෙයොං ඉමේත යම්බෝ පුරිස පංචවදකා පච්චාත්තිකා පිටිතෝ පිටිතෝ අනුබද්ධා යත්තේවනම් පාසිස්සාම තත්ත්වේව ජීවිතා වෝරෝපිස්සාමාති. ඉතින් එතකොට අර මේ මිනිස්යාට අනුකම්පා කරන කෙනෙක් කතා කරලා කියනවා, පින්වත ඔබ ඔය සර්පය හතර දෙනාට බය වෙලා පලා යනවා, සර්පය හතර දෙනාත් ඔබේ පාසයෙන් ලුහ බැඳගෙන එනවා, ඒ විතරක් නෙමෙයි ඔබ වල්ල ගන්න ඔන්න වදකයෝ පස් දෙනෙකුත් මේ පිටිපස්සෙන් එළවගෙන එනවා, දැක්ක තැන අල්ලා මරන්න බලාගෙන ඒ පස් දෙනාත් පස්සෙන් ලුහ බැඳගෙන එනවා, පුළුවන් දෙයක් කරන්න ඉක්මනට පලා යන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් දැන් මේ මිනිස්සයා තවත් බය වෙලා අර වදකයෝ පස් දෙනාගෙන් උත් ගැලවෙන්න වේගයෙන් දුවගෙන යනවා. එහෙම දුවගෙන යනකොට රජතුමා මොකද කරන්නේ? දැන් මේ පුද්ගලයාව කුඩා කාලේ ඉඳන් හොඳට අඳුනන, එකට කාල බීලා පුරුදු, ඇතුළත හැසිරෙන තවත් වදකෙක්ව කඩුවක් දීලා පිටත් කරලා එවනවා, දැක්ක තැන හිස ගසා දාන්නේ කියලා. ඉතින් දැන් ඔන්න අර මිනිස්සයා දුවගෙන යනකොට යාට කතා කරලා කියනවා, දැන් අර සර්පය හතර දෙනා විතරක් නෙමෙයි, වදකයෝ පස් දෙනා විතරක් නෙමෙයි, ඇතුළත හැසිරෙන කඩුවක් අමෝරාගත් වදකේකුත් පසුපසෙන් එනවය, පුළුවන් නම් පලා ගිහිල්ලා බේරෙන්නේ කියලා. දැන් ඉතින් මේ මිනිස්සයා තවත් බය වෙලා තැති අරගෙන දුවනවා. ඔහම දුවනකොට මේ තැනැත්තා පාළු ගමකට එනවා. පාළු ගමකට එනවා. ඉතින් මේ තැනැත්තා ඒ ගමට ඇතුල් වෙලා බලනවා. ගෙවල් හයක් තියෙනවා. ඒ ගෙවල් හය හිස් කවුරුවත් නැහැ. දොරවල් ජනෙල් ඇල්ල බැලුවාම කිසි කෙනෙක් නැහැ. ඉතින් ඒ ගෙදර තියෙන භාජන එක ගේකට ඇතුල් වෙලා බලනවා. භාජන තියෙනවා. හැලිවලම් මොනවා හරි තියෙනවා. මෙයා ඉතින් බඩගිනි දැන් වෙහෙසපත් වෙලා දුවගෙන එන ගෙනානේ. කන්න මොනවාක්වත් තියේද කියලා භාජන ඇරිලා බැලින්නම් අනේ මොනවාක්වත් නැහැ. හිස් හැලිවලම් දෙක තුනක් තියෙනවා. තේ ගමන මේ මිනිස්සයා මොනෝ කරන්නදයි කියලා අර ගම මැද තිබිච්ච ගහක් යටට වෙලා පොඩ්ඩක් ගිමන් හරිනවා. ගිමන් හරිනකොට ආයිත් මේ තැනැත්තා ගැන අනුකම්පාවෙන් බලන මිනිස්සෙක් කතා කරලා කියනවා, ඔබ දැන් ඔතන ඉඳගෙන ගිමන් හරිනවා. ඒ වුණාට මතක තියාගන්න, අන්න අර සර්පිය හතර දෙනත් පස්සෙන් එනවා, වදකිය පස් දෙනත් එනවා, ඇතුළත හැසිරෙන වදකියා කඩුවා මෝරාගෙන එනවා, දැක්ක තැන හිස ගහලා මරණ්ඩේයි කියලා. ඊළඟට ඒ විතරක් නෙවෙයි, ඔබ දැන් මේ පාළු ගමට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. නමුත් තව ටිකකින් ගම්පහාරන හොරු ඇවිල්ලා ඔය ගමට කඩාපනිනවා. පැනලා ඒ ගමේ තියෙන දේවල් පැහැර ගන්න ඔබටත් විපත් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නම් කැමැත් මේ හැකි දෙයක් කරන්න ඉක්මනින් පුළුවන් නම් පලා යන්නයි කියලා උපදෙස් දෙනවා. ඔන්න දැන් මේ මිනිස්සයා මොකද කරන්නේ? අර සර්පිය හතර දෙනාටත් බියෙන්, වදකයෝ පස් දෙනාටත් බියෙන්, ඇතුළත හැසිරෙන කඩු ආමෝරාගත වදකයාටත් බියෙන්, ඒ වගේම අර ගමට කඩාපනින්න නියමිත ගම්පහරන හොරුන්ටත් බියෙන් මේ තැනැත්තා පලා යනවා. වේගෙන් දුවගෙන යනවා. ඔහොම දුවගෙන යනකොට මේ තැනැත්තා මහා විශාල ජලාශයක් ළඟට එනවා. විශාල ජලාශයක්. ඒ කියන්නේ හැතැම්ම ගානක් පළල ජලාශයක්. ඉතින් මේකෙන් නිකන් යන්න බෑ. ඒ කියන්නේ ලේසියෙන් කෙනෙකුට පීනන්නත් බෑ. යන්න එන්න පාරුවකුත් නැහැ, පාලමකුත් නැහැ. ඉතින් මේ තැනැත්තා කල්පනා කරනවා මෙතනින් එතර වෙන්න පාරුවකුත් නැහැ, පාලමකුත් නැහැ. මෙතන ඉන්නත් බෑ. ඒ කියන්නේ ගම් යුර හිටියත් අර සර්පිය හතර දෙනක් එනවා, වදකිය පස් දෙනක් එනවා, කඩුව මෝරා ගත්ත වදකියක් එනවා, ගම් පාරන හොරොත් එනවා. මේගොඩ හිටියොත් තියෙන තාක්කල් කරදරමයි තියෙන්නේ. මේ ජලාශයෙන් එතරට ගියොත් නම් මේගොල්ලන්ට එන්න පුළුවන් කමක් නැහැ. මොකද එතර වෙන්න පාලමක් ඕනෑවක් ඇත්තෙත් නැහනේ. ඒ නිසා කොහොම හරි ඉක්මනට මේ ජලාශයෙන් එතරට යන්න ඕන කියලා මේ මිනිස්සයා මොකද කරන්නේ? ගම් යුරේ තියෙන අතු ඉපල් මේ දර කඳන් ටිකක් කඩාගෙන එක්කාසු කරගෙන කුඩා පහුරක් බැඳ ගන්නවා. පහුරක් බැඳගෙන යන්තම් ඒකට ගොඩ වෙලා අත් දෙකෙනුයි පා දෙකෙනුයි තමයි මෙයා හබල් ගා ගන්න. හබලකුත් නැහැ. ඉතින් මෙයා කොහොම හරි උත්සාහවන්ත වෙලා අත් දෙකෙන් පා දෙකෙන් මේ අර කුඩා පහුර දර පහුර හබල් ගාගෙන අර ජලාශයෙන් එහාට යනවා. ජලාසෙන් එහාට ගියන් පස්සේ මේ බ්‍රාහ්මණයා අර නිදුක් වූ කරදර රහිත වූ එතරටපත් වෙලා සිටිනවා. ඉතින් දැන් මෙන්න මේ කැහුවහම මේ අයට හිතෙන්න පුළුවන් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමා කතාවක් තමයි මේ කියලා. සැබවින්ම බුදුරජාණන් වහන්සේ වදාළ උපමා කතාවක්. භාග්‍යතුන් වහන්සේ වදාන උපමා කෝමයායම් භික්කවේ කතා අත්ථස්ස විඤ්ඤාපනත්තාය. මහණෙනි, ඔබලාට භවනා කරන්නට සුදුසු අරමුණු ග්‍රහණය කරගන්නට තථාගතයන් වහන්සේ මේ උපමා කතාව වදාළේ. යම්කිසි අර්ථයක් පැහැදිලි කරනු පිණිසයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව නැත්නම් උපමා කතාව වදාළේ. මහණෙනි, මෙතනදී තථාගතයන් වහන්සේ උග්‍ර විෂ තියෙන, ඝෝර විෂ තියෙන සර්පයෝ හතර දෙනාට උපමා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි. භාග්‍යතුන් වහන්සේ සර්පය හතර දෙනෙකුට උපමා කරලා වදාළේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර. මේ පින්වතුන් නිතර බණහන පින්වතුන් නිසා මේ මහා භූත හතරයි කියන්නේ මොනවද කියන එක අහලා තියෙන්න පුළුවන්. පින්වතුනි, අපි දන්නවා මේ ලෝකය හැදිලා තියෙන මේ ආකාරය ගැන බලනකොට මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම නාම රූප කියලා දෙකකට බෙදන්න පුළුවන්. රූප කියලා කියන්නේ භෞතික පැත්තටයි. උදාහරණයක් ඇටියට දැන් මේ අපේ ශරීරය, මේ ශරීරය භෞතික දෙයක්. මහා භූතයන්ගෙන් හැදිච්ච එකක්. ඒකයි භෞතික කියලා කියන්නේ. ඊළඟට අපි මේ ඉන්න ගොඩනැගිල්ල, ඊළඟට දැන් මේ පින්වතුන්ට අයිති ගෙවල් දොරවල්, වතු පිටිඩ කඩන්, යාන වාහන, මේ ගස් ගල් කඳු ඇටි, හිරසඳු, මේ ලෝක ධාතුව, මේ සියල්ලම පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහා භූත හතරෙන් හැදිච්ච එකක්, භෞතික දෙයක්. ඊළඟට අපි දන්නවා අපට රූපකයක් තියෙනවා වගේම අපට සිතකුත්, ඒ සිතට සම්බන්ධ චෛතසිකක් තියෙනවා. අන්න ඒවා රූපී නොවන දේ, අරූපී ධර්ම නැත්තං නාම ධර්ම කියලා හඳින්වෙනවා. එතකොට මේ සංකත ලෝකයේ හේතුඵල ධමින් සැකසිච්ච ලෝකය නාම ධර්ම සහ රූප ධර්මවල එක් ආසුවක්. භාග්‍යතුන් වහන්සේ මේ නාම රූප දෙකෙන් රූප කොටස තමයි සර්පය හතර දෙනෙකුට උපමා කරන්නේ. එතකොට රූප කොටස බෙදා දක්වහත් බෙදා දක්වනකොට අභිධර්මයේ අනුව පරමාර්ථ රූප 28ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ සියල්ලම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත හතර මුල් කරගෙනයි සැකසී තියෙන නැත්නම් මහා භූත හතරට සංග්‍රහ වෙනවා. ඉතින් එතන පඨවි කියලා කියන්නේ යමක තියෙන තද ගතිය, ඒ වගේම මොළොක් ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සහල්ලු ගතිය කියන මේ ලක්ෂණ වලින් සැදිච්ච දෙයට කියනවා පඨවි කියලා. තද මොළොක්, රළු සිනිඳු, බර සහල්ලු කියන මේ ලක්ෂණ හා යමක තියෙනවා නම් ඒක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. ඊළඟට වැගිරෙන සුළු, ඒ වගේම යමක් එකට බැඳ තබන සුළු ගතියට කියනවා, ඒ ගුණය ඇති දෙයට කියනවා ආපෝ ධාතුව කියලා. ඊළඟට උණුසුම සිසිල දෙකට කියනවා තේජෝ ධාතුව කියලා. චලනය වෙන යමක් පුම්බවන දරා සිටින ගතියට කියනවා වායෝ ධාතුව කියලා. එතකොට පින්වතුනි, අපේ මේ ශරීරයත් බාහිර ලෝකයේ තියෙන ගස් වැල් කඳු වැටි ඉර සඳු මයි මහා පොළොව ආදී සියල්ලත් මෙන්න මේ කියන ධාතු හතරින් තමයි හැදිලා තියෙන්නේ. දැන් අපට අපේ ශරීරයේ තියෙන අංග ප්‍රත්‍යංග අතපත්ව ගැයලා බැලුවාම අපට තේරෙනවා අපේ ශරීරයේ තියෙන තද ගතිය තියෙන කොටස්, රළු ගතිය, සිනිඳු ගතිය, ඒ වගේම බර ගතිය තියෙන කොටස්, සහැල්ලු ගතිය තියෙන කොටස් අපට දැනෙනවා නේ. අන්න පඨවි ධාතුවේ ලක්ෂණයි. ඒ වගේම අපේ ශරීරයේ තියෙනවා එකට බැඳ තබන, ඒ වගේම වැగిරෙන සුළු කොටස් තියෙනවා. ඒවා ආපෝ ධාතුවට සංග්‍රහ වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන උණුසුම සිසිල, ඒ වගේම අපි ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයේ තියෙනවා, ශරීරයේ අංගපසඟ තුල තියෙන වාතයේ තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් අපේ මේ ශරීරය මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් සැකසී තියෙන කියලා. මේ මහා භූත හතර පින්වතුනි වෙන් කරන්න බෑ කියන එක. මේ හතර නිතරම එකටයි තියෙන. හැබැයි එක් එක් කොටස් හැදෙනකොට සමහරවිට පඨවි ධාතුව වැඩි, සමහර වෙලාවට ආපෝ ධාතුව වැඩි, සමහරවිට තේජෝ ධාතුව නැත්නම් වායෝ ධාතුව වැඩි. එතකොට දැන් කෙස් ගත්තාම කෙස්වල පඨවි ධාතුව වැඩි. ඒක හින්දා අපිට කෙස් රළු දෙයක් හැටියට නැත්නම් සිනිඳු දෙයක් හැටියට අතට හසු වෙන්න පුළුවන්. ශරීරයේ තියෙන හැම ගත්තාමත් එහෙමයි. පඨවි ධාතුව වැඩි නිසා ඇතැම් වෙලාවට හැම රළු වශයෙන් හෝ නැත්නම් සිනිඳු වශයෙන් අපිට දැනෙන්න පුළුවන්. ආන් ඒ වගේ. ඊළඟට දහදිය ගත්තාම ආපෝ ගුණය වැඩි. ඒ කියන්නේ වැగిරෙන සුළු ගතිය අපට තේරෙනවා. ඊළඟට ශරීරයේ තියෙන උණුසුම සිසිල අපට තේරුම් ගන්න පුළුවන් දැනෙනවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස වාතය ආදී වායෝ ගුණයත් අපට යම් ප්‍රමාණයකට සලකා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මෙන්න මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශරීරයේ සැකසී තිබෙන ධාතු හතර බුදුරජාණන් වහන්සේ සර්පය හතර දෙනෙකුටයි උපමා කරන්නේ. නමුත් අපි බොහෝ වෙලාවට මේ ශරීරයේ සැකසී තිබෙන ධාතු හතර සර්පය හැටියට දකින්නේ. දැන් අපි බාහිරින් පිටින් සර්පයෙක් දැක්කහම බය වෙනවනේ නේ. දැන් මෙතෙන්ට ඔය කොහේ හරි අස්සක මුල්ලක ඉඳලා ණයෙක් එළියට ඇවිල්ලා වෙනේ කරන්න ගත්තොත් එහෙම මේ ඇයට මොකද වෙන්නේ? බනහනවා කියලා ඔහම සද්ද නැතු ඉන්නවද? නැහනේ නේ. එක එක්කෙනා දොරවල් ඇරගෙන එහාට මෙහාට දුවන්න පටන් ගන්නවා. එතකොට ඒකෙන් පේනවනේ අපි මේ සර්පයින්ට කොච්චර බයද කියලා නේද? සර්පයන්ට අපි කැමති නැහැ. ඒ වගේම අපි පිළිකුල් කරනවා. සර්පේ දැක්කත් අපි ඉක්මනට එතනින් අහක් වෙලා යනවා නේ. දැන් හොරතල් බලු පැටියේ බලල් පැටියේ දැක්කොත් නම් මේ කව වඩාගෙන ගෙදරවත් ගෙනියන්න ඕන කියලා ළඟට යනෝ නේ. නැත්තම් උට කතා කරන. ඒත් අපි සර්පෙක් දැක්කම මේක ගෙදර ගෙනියන්න ඕන කියලා හිතනවද කවදාවත්? එහෙම නැහැ. ළඟ ඉන්න අයටත් කියන ඔන්නතර සර්පෙක් කියනවා යන්න එපා, ළඟට යන්න එපා, කිට්ටු වෙන්න එපා කියලා අපි අනතුරු ඇඟවීමකුත් කරනවා. ඉතින් ඒකෙන් පේනවා මේ ශරීරයේ මේ සර්පයන්ට අපි කොච්චර බයද, නැත්තම් සර්පයන් කොච්චර පිළිකුල් කරනවද කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර සර්පයන්ට උපමා කළාම මේ අයට මොකද්ද හිතෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ ශාරීරිය කොච්චර ආදීනව සහිත එකක් හැටියට දැකලා තියෙනවදනේ? මේ අපි පිළිකුල් කරන, අපි බය වෙන සර්පයන්ට මේ ශාරීරිය උපමා කරාම බුදුරජාණන් වහන්සේ එකෙන් පෙන්වා දෙන්නේ අපේ මේ ශරීරයත් අපි හරියට අර සර්පයෝ දැක්කහම දුරු කරනවා වගේ, සර්පයන්ගෙන් අයින් වෙනවා වගේ, සර්පයන්ට බිය වෙනවා වගේ, ඒ කාන්තේම අපේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයත් ඒ පිළිකුල් කටයුතු එකක්, දුරු කටයුතු එකක්. මේ ශරීරයටත් ඇත්තටම අපි එක්තරා විදියකින් අවබෝධාත්මකව බය වෙන්නට ඕන, කලකිරෙන්නට ඕන. මොකද ඒකට හේතුව බලන්න, මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය ඕනම වෙලාවක බිඳී යන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, ඕනම වෙලාවක ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්, අනතුරක් අන්තරාවක් වෙන්න පුළුවන්. දැන් බලන්න, අපි මේ බණ අහලා බණ කියලා මහමග යනකොට රියානතුරක් වෙන්න පුළුවන්. හොඳයි බැරිද නේ? වෙන්න පුළුවන්. රියානතුරක් වුණොත් එහෙම සමහල්ලාවට එතනම අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අතක් පායක් කැඩිලා යන්න පුළුවන් නේ. නැත්නම් වෙනත් මේ ආබාධයකටපත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් ඕනම වෙලාවක අපට ඇති වෙන්න පුළුවන්. සමහරවිට අපේ ඥාතීන් අසනීප වෙලා ඉන්න අවස්ථාවලදී ඥාතීන් බලන්න රෝහලට යනවා. බලන්න මේ රෝහල් වල ඇඳන් වලට වෙලා කෙඳිරි ගාන අසරණ රෝගීන් දිහා බැලුවාම මොකද්ද හිතෙන්නේ? සමහරුන්ගේ අත් කැඩිලා, සමහරුන්ගේ පා කැඩිලා, සමහරුන්ට පිළිකා, සමහරුන්ට වකුගඩු අමාරු, සමහරුන්ට පපුවේ අමාරු, සමහරුන්ගේ පෙනහළු නරක් වෙලා, සමහරුන්ගේ තුවාල හැදිලා, වන හැදිලා, සමහරුන් පිළිස්සිලා. එතකොට මේ ඔක්කොම අර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයට වෙච්ච දේවල්. හරියට සර්පයෝ දෂ්ට කළා වගේ අර ආබාධ වලට පත් වෙච්ච පුද්ගලයෝ වද කෙඳිරි ගානවා, අඬනවා, කෑ ගහනෝනේ. ආන්නේ වගේ තත්ත්වයක් අපේ මේ ශරීර නිසා ඇති වෙනවා. පින්වතුනි, මට පහුගිය දවසේ එක්තරා අසරණ රෝගී පුද්ගලයෙක් හමු වුණා. මේ තැනැත්තා බොහොම දුකසේ ජීවිතය ගත කරන්නේ. ජීවත් වෙන්නත් ක්‍රමයක් නැතුව මේ තැනැත්තා තැන් තැන් වලට ගිහිල්ලා, විහාරස්ථාන වලට ගිහිල්ලා යමක් ඉල්ලා ලබාගෙන තමයි ජීවිකාව කරන්නේ. ඉතින් අපි ආරණ්‍ය සේනාසනියටත් මේ තැනැත්තා පැමිණියා මොනවා හරි ලබා ගන්න කියලා. වැස්ස දවසක බොහොම අමාරුවෙන් මේ තැනැත්තා ආවි. කකුලක් අද්දාද්ද ඇවිල්ලා වාඩි වුණා. වාඩි වෙච්චාම ඉතින් මේ තැනැත්තා විස්තර කියන්න පටන් ගත්තා. ඒ තැනැත්තාම තමන්ගේ දුක කියන්න පටන් ගත්තා. කිව්වා, ස්වාමීනි, මම මේ මෙහෙම නෙමේ, බොහොම හොඳට ශක්ති සම්පන්නව හිටපු කෙනෙක්. මම පොල් කඩලා තමයි ජීවත් වුනේ. ඉතින් පොල් කඩලා ජීවත් වෙනකොට දවසක් මට ගෙදරක තැඹිලි තබ්බාන්න සිද්ධ වුණා. ඉතින් මම ඒ ගෙදර තැඹිලි ගහට නැගලා තැඹිලි ඉත්ත බානකොට මොකද වුනේ? තැඹිලි ඉත්ත ගැට ගහලා තිබිච්ච ලනුව ඒ තැඹිලි ආත්ත හිර වුණා. හිර වෙච්ච නිසා මම තැඹිලි ආත්ත බාණ්ඩ අර ලනුව බුරුල් කරන්න ලනුව ගස්සනකොට මොකද වුනේ? මම එල්ලිලා හිටපු ආත්තත් කඩාගෙන බිමට වැටුණා. එච්චරයි මන් දාන්නේ. ඊට පස්සේ දාන්නේ රෝහල් ගත කරලා ඉන්නකොටයි ඒ වැටිච්ච අමාරුවට, වැටිච්ච පාරට මගේ මේ උරහිසේ ඇටේ පැනලා ඒ ඇති වෙච්ච කියන්නේ වැටීමේ වේගයට මොකද වෙලා තියෙන්නේ? මේ තැනැත්තගේ ශරීර අභ්‍යන්තරයේ බඩවැල් බැඳුම් කැඩිලා, බඩවැල් විසිරිලා. ඉතින් දැන් මේ තැනැත්තාට මාස කීපයක් රෝහලේ ඉන්න සිද්ධ වුණා. ඒ රෝහලේ ඉන්නකොටත් මේ තැනැත්තා කියන පුදුම අමාරුවකින්, පුදුම වේදනාවකින් හිටියේ. කෑම ටිකක් ගන්න බෑ, බඩ ඉදිමිලා එනවා. අඩිය තියලා යන්න බෑ, මාස ගාණක් අඩිය තියලා ඇවිද ගන්න බැරුව ඇඳටම වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මාස ගාණකට පස්සේ මේ තැනැත්තට යාන්තම් යායේ ගන්න පුළුවන් තරමට මේ සවිය ලැබුණා. ඉතින් ඒ වුණත් මේ තැනැත්තට වැඩි දුර ඇවිදින්න බෑ. ඇවිද්දොත් මොකද වෙන්නේ? බුදමාර්ගයෙන් බඩවැල පහත් වෙනවා. ආහාර ටිකක් අරගෙන ඇවිදින්න බෑ, බඩවැල පහත් වෙනවා. ඒ වගේම මේ තැනැත්තගේ අර බඩවැල් බැඳුම් දැන් ගැලවිලා නේ තියෙන්නේ ශරීර අභ්‍යන්තරේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? නිතරම ගුදමාර්ගයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙනවා. ඉතින් කියනවා, අනේ ස්වාමීනි, හරි දුර්ගන්ධයි, කොච්චරවත් ලේ ගලනවා, මේ දැනුත් මගේ ඇඳුම් තෙමිලා ඇති. ඉතින් බුදුම දැවිල්ලක් තියෙන්නේ. ඉතින් මොනව කරන්නද? මාත් මේ පෙර ජීවිතයක අනිත් සත්තුන්ගේ බඩවැල් එළියට ඇදලා ඇති. ඒක තමයි මටත් මේ වගේ විපාකයක් ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් මැරෙනකම් මෙහෙම තමයි කියලා ඒ තැනත් තමයි එයාගේ දුක කිව්වා. ඉතින් මම ඉඳන් ගියා, අනේ මට අහනකොටත් හරි බයයි කියලා. මොකද මේ සංසාරයේ ප්‍රවෘත්ති අහනකොට ඉතින් බය මොකද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සර්පියෝ හතර දෙනා ගැන කියපු කතාව ඇත්තනේ. සර්පයන්ට බය වෙනවටත් වඩා ඇත්තටම අපි මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ට බය විය යුතුයි. අයි බලන්න දැන් ඒ තැනැත්තාට අර පොල් ගහෙන් වැටෙන්න සිද්ධ වුණෙත් මොකද? මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් ලැබිච්ච හින්දායි. දැන් එහෙම වැටිලා මොකද වුනේ? උරිස් ඇටේ පැන්නා. ඒකත් ඉතින් කොච්චර හිතන්න මේ අපිට මේ උඩුහම කැඩුනොත් කොච්චර දැවිල්ලක් ඇති වෙනවද? උරිස් ඇටයක් පැන්නාම කොච්චර අමාරුද නේ? දැන් බඩවැල් ගැලවිලා බැඳුම් ගැලවිලා ගුද මාර්ගයෙන් බඩවැල පහත් වුණොත් එහෙම වන්න හිතා ගන්නත් අමාරුයි. කොයි තාගගේ තත්වයකට අපිට මෝන දෙන්න වේද කියලා. ඉතින් නිතරම ලේ ගලන්න උනොත් හිතන්න දැන් තමන්ගේ ශරීරයෙන් නිතරම ලේ ගලනවා. ඇඳුම් තෙමෙනෝ නේ. පාරක බැහැලා යන්න පුළුවනේ. එතකොට මේ නිතරම මේ ලේ ගැලීමේ හින්දා පිළිගඳක් තියෙනවා ශරීරය ඇඳුනුයි ශරීරයෙන් පිළිගඳයි. ඉතින් එතකොට මේ වගේ තත්වයක් ඇති වුනේ මොකද? මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහා භූත හතර නිසා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ හින්දා දේශනා කරනවා මේ මහා භූත හතර සර්පයෝ හතර දෙනෙක් හැටියට වටහා ගන්නා නොවැති ශ්‍රාවකයා ඒකෙන් බේරිලා පලා යන්න ඕනේ. කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් ගැලවෙන්න කටයුතු කරන්න ඕන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී උපමාවෙන් වදාළේ. අර සර්පයෝ හතර දෙනා බාරගත් තැනැත්තා සර්පයන්ට බියෙන් පලා යනවා. ඉතින් නුවණැති ශ්‍රාවකියත් මේ සතර මහා ධාතුන් සර්පයන් හැටියට නුවණින් දැකලා මේ සර්පයන්ව බඳු වූ සතර මහා ධාතුන්ගෙන් බේරීම සඳහා විපස්සනා වඩමින් මේ සතර මහා ධාතුන්ගේ ආදීනව ගැන නුවණින් දකිමින් ඒ පිළිබඳ බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඒක අත්හරින්න නුවණින් කල්පනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පංච වදකා පච්චත්තිකාතිකෝ භික්කවේ පංචන්නේතං උපාදානක්ඛන්දානං අදිවචන. ඊළඟට අර සතර මහා ධාතුන් නැමැති මේ සර්පය හතර දෙනාට බිය වෙලා නැත්තං මේ සර්පය හතර දෙනාට උපමා කරපු මේ සතර මහා ධාතුන්ට බිය වෙලා ඒ ගැන කලකිරෙන නුවණැති ශ්‍රාවකයාට තවත් උපමාවක් වදාලානේ. මොකද්ද? වදකයෝ පස් දෙනෙක් පස්සෙන් එලවාගෙන ඉනොයි කියලා. මේ පදකයෝ පස් දෙනා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඤ්ඤ උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා ස්කන්ධ පහකින් තමයි පින්වතුනි අපේ මේ ජීවිත පැවැත්ම සැකසී තියෙන්නේ. එතකොට අර සතර මහා ධාතුන්ගේ ආදීනවයේ තේරුම් ගත්ත නුවණැති ශ්‍රාවකයා ඊළඟට මේ තමන්ගේ ජීවිතයේ සැකසී තියෙන පංච උපාදානස්කන්ධය නැමැති වදකයෝ පස් දෙනා ගැනත් තේරුම් ගන්නට ඕන. වදකයන් හැටියට මේ පංච උපාදානස්කන්ධය ගැන භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මොකද? අපට මේ හැම පීඩාවක්ම ඇති වෙලා තියෙන්නේ පින්වතුනි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහ නිසා. ස්කන්ධ කියලා කිව්වේ රාශියට, සමූහයට. දැන් අපේ ශාරීරිය හැදී තියෙනවා රූප රාශියකින්. පරමාර්ථ වශයෙන් ගන්නකොට අටවිසි රූපයන්ගෙන් රූප 27ක් එක් එක් පුද්ගලයාට උපරිම වශයෙන් ලබන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට රූප රාශියක් අපේ ජීවිත පැවැත්ම තුළ තිබෙනවා. ඒ වගේම අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම් කියන ආකාර, ගොරෝසු සියුම් දුර ළඟ කියන ආකාර 11 අනුවත් රූප රාශියක් හැටියට දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, රූපය පමණක් නෙමෙයි අපට තිබෙන්නේ. අපට අරමුණු දැනගන්නා සිතක් තියෙනවා. ඒ සිතත් එක්ක සම්බන්ධ චෛතසික ධර්ම තියෙනවා. චිත්තාංග, වේදනා, සංඥා, ඒ වගේම තවත් චෛතසික 50ක් තියෙනවා සංස්කාර ස්කන්ධයේ හැටියට. ඒවා අරූප ධර්ම නැත්තම් නාම ධර්ම හැටියට හැඳින්වෙනවා. මෙන්න මේ සියල්ලේම එකතුවක් තමයි අපේ ජීවිත පැවැත්ම. ඉතින් මේ සියල්ල භාගතුන් වහන්සේ වදකයෝ පස් දෙනෙකුට උපමා කරනවා. අර සතර මහා ධාතුන්ට බිය වෙලා පලා යන පුද්ගලයා පසුපස්සේ මේ වදකයෝ පස් දෙනත් එලවාගෙන එනවා. ඒ නිසා ඒ වදකයන්ගෙනුත් බේරි පලා යන්න කියලායි භාගතුන් වහන්සේ මේ කතාවෙන් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයේ තියෙන ආදීනවයේ දෝෂය දකින්න නොනැති කෙනාට ඊළඟට තවදුරටත් ගැඹුරින් දකිනකොට ඒ තැනැත්තාට පේනවා මේ ජීවිත පැවැත්ම ස්කන්ධ පහක එකතුවක්, පංච උපාදානස්කන්ධයේ පැවැත්මක් හැටියට. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳවත් අපි තේරුම් ගත යුත්තේ මේ උපමාවෙන් කියවෙන හැටියට, වදකයෝ පස් දෙනෙක් හැටියටයි. මේ රූපයේ තියෙන තාක් කල් පින්වතුනි අපට ලෙඩ වෙන්න සිද්ධ වෙනවා, වයසට යන්න සිද්ධ වෙනවා, මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපට ඇනුම් බැනුම් අහන්න, පහර කන්න, වෙනත් වද වේදනා වලට ලක් වෙන්න සිද්ධ වෙන්නේ මේ රූපස්කන්ධයේ තියෙන නිසා. ඒ හින්දා මේ රූපය හරියට වදකයක් වගේයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ නාමස්කන්ධත් ඒ විදිහම වදකියෝ. දැන් උදාහරණ පහසුවෙන් අපට තේරුම් ගත හැකි විදිහට කියනවා නම්, බලන්න අපට සිතක් තිබීම නිසා කොච්චර වද විඳින්න වෙලා තියෙනවද, අපි අකමැති අප්‍රිය අරමුණු කොච්චර අපේ හිතට ගලා එනවද, දවසක් ගත්තාම එක දවසක් තුල අපට කොච්චර අපි අකමැති අප්‍රිය ජනක සිතිවිලි අපි තුල ඇති වෙනවද කියලානේ. ඉතින් එතකොට අපි අප්‍රිය දේවල්, අප්‍රිය අරමුණු අපට දැනගන්න සිද්ධ වීම කොච්චර වදයක්ද බලන්නකොනේ. ජීවිත කාලය ගත්තාම අපි කොච්චර ඇනුම් බැනුම් අහලා තියෙනවද, ඒ වගේම අප්‍රිය දේවල් දැකලා තියෙනවද, අප්‍රිය රස විඳින්න වෙලා තියෙනවද, ඒ වගේම අප්‍රිය දේවල් සිතන්න වෙලා තියෙනවද, මේ අමිහිරි අප්‍රිය කටුක අත්දැකීම් සියල්ල අපට දැනෙන්නේ මොකද? විඥානයක් තියෙන නිසා, සිතක් පහළ වෙන නිසා. ඒ වගේම මේ චිත්තාංග හැටියට වේදනා, සංඥා, සංස්කාර කියන අවශේෂ චෛතසික ධර්ම පහළ වෙන නිසා. ඉතින් අන්න ඒකෙහිඳ ඒ සිත හා සම්බන්ධ චිත්තාංග, චෛතසික, වේදනා, සංඥා, සංස්කාර ධර්මත් වදයක්මයි අපට ලබා දෙන්නේ ජීවිත කාලය පුරාම. එහිඳ වද කියන හැටියටමයි දැකිය යුත්තේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ යමක සූත්‍රයේහි මේ පිළිබඳ බොහොම ලස්සන උදාහරණයක් නැත් උපමාවක් ගැන හැර දක්වනවා. මිනිසෙක් බොහොම ධනවත් පුද්ගලෙක් ඉන්නවා. මේ තැනැත්තාට සතුරෙක් ඉන්නවා. මේ සතුරා කල්පනා කරනවා, මගේ අහවල් සතුරු පුද්ගලයා, එයා ධනවත්, බොහොම මහේසාක්‍ය කෙනෙක්, බලවත් කෙනෙක්. එහිඳ මුහුණට මුහුණ ගිහිල්ලා මට ඒ තැනැත්තාට විරුද්ධකම් කරන්න බෑ. ඒ නිසා මම උපායශීලීව මේ තැනැත්තාගෙන් පරිගන්නවා කියලා මේ සතුරු පුද්ගලයා මොකද කරන්නේ? මිතුරු වේශයෙන් පැමිණෙනවා. පැමිණලා කියනවා, අර ධනවත් පුද්ගලයා ළඟට ඇවිල්ලා මම කියනවා, මම රස්සාවක් හොයාගෙන ආවේ, මම ඔබතුමාට කියන ඕනම වැඩක් කළා ඔබතුමාට උපස්ථාන කරන්න, නැත්නම් සේවය කරන්නම් කියලා. ඉතින් මේ ධනවත් පුද්ගලයාත් කල්පනා කරනවා, හොඳයි මා සේවකයේ කොය හොයා හිටියේ, මම කියන විදිහටම වැඩ කරන කෙනෙක්, මේ තැනැත්තා කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා, මම මෙයාව සේවයට බඳවා ගන්නවා කියලා තමන්ගේ සේවකයෙක් කරගන්නවා. ඉතින් මේ සතුරා මොකද කරන්නේ? තමන්ගේ අරමුණ ඉටු කරගන්න උදේම නැගිටලා කියන හැම වැඩක්ම රාත්‍රී වෙනකම් කරනවා. ඉතින් දැන් අර ධනවත් පුද්ගලයා කල්පනා කරනවා, මේ ගෙදර වෙන කිසිම සේවකයෙක් නැහැ මට මේ විදිහට කීකරු වැඩ කරන්න, මේ තැනැත්තා බොහොම හොඳට මට වැඩවල කරලා දෙනවා කියලා මෙයාට උසස් වීම දීලා තමන්ගේ අභ්‍යන්තර විශ්වාසී කෙනෙක් බවට පත් කර ගන්නවා. ආන් ඊට පස්සේ මේ සතුරා කල්පනා කරනවා, දැන් ඔන්න මට අවස්ථාව ආවා, දැන් කවුරුවත් මා ගැන සැක කරන්නේ, මේ පුද්ගලයාත් මාව සැක කරන්නේ, මම සුදුසු වෙලාව බලලා මෙයාව ඝාතනය කරනවා කියලා ඊට නිසි වෙලාවක් බලලා අර ධනවත් පුද්ගලයාව ඝාතනය කරනවා. හරිය දැන් ඔන්න බලන්න, අර මිතුරෙක් හැටියට, නැත්තම් මිතුරු වෙසින් ආවි මුලින් කවුද? සතුරෙක් නේ. ඉතින් මේ තැනැත්තා ඇවිල්ලා සේවයට බැඳෙන කොටත් සතුරාමයි. ඊළඟට උදේම අවදි වෙලා රැබෝ වෙනකන් කීකරුව වැඩපල කරනකන් ඒත් සතුරාමයි. ඊළඟට මරණ මොහොතේදී මේ තැනැත්තා කියන අර ධනවත් පුද්ගලයාවත් නොදැනම එයාව ඝාතනය කරනකොටත් මේ තැනැත්තා සතුරාමයි. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ රූපයත් හරියට වදකේ. අපිව විනා කියන්නේ වෙහෙසටපත් කරනවා, පීඩාවටපත් කරනවා, අවසානයේ මරණයට පමුණුවන්නේ මේ රූපය මුල් කරගෙනමයි. ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන අවශේෂ නාමස්කන්ධත් වදකේ වගේමයි. අපිට ජීවිත කාලය පුරාම නොඑක් පීඩා, වෙහෙස, දුක් ඇති කරලා දෙනවා. අවසානයේ මරණය පවා සිද්ධ කරලා දෙන්නේ මේ නාමස්කන්ධයන් බිඳියෑම වශයෙන්. ඉතින් අන්න ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයේ වදකයන් හැටියට දැක්ක යුතුයි කියලා භාගතුන් වහන්සේ වදාළා. ඉතින් මේ වදකයන් පිළිබඳවත් නුවණින් දකින ශ්‍රාවකයා මේ වදකයන්ටත් බියෙන් වදකයන් පිළිබඳ කලකිරිලා පලා යනවා, නැත්නම් ගැලවෙන්න මගක් හොයනවා. එහෙම ගැලවෙන්න මගක් හොයන කෙනාට භාගිතුන් වහන්සේ දේශනා කරනවා, තවත් අභ්‍යන්තර සතුරෙක් ඉන්නවා, ඇතුළත හැසිරෙන සතුරෙක්. එයා කඩුවක් අමෝරාගෙන ඉන්නේ, දුටුදැන හිස ගහලා මරා දානවා. ඒ තමයි නන්දි රාගය කියලා වදාලා. නන්දි රාගය කියලා කිව්වේ සප්‍රීතික තෘෂ්ණාවයි. ඒ සප්‍රීතික තෘෂ්ණාවත් පින්වතුනි දුටුදැන අපේ හිස ගසා දාන ගහලයක් වගේ, වදකයක් වගේ. සප්‍රීතික තෘෂ්ණාවේ කියලා කියන්නේ දැන් බලන්න අපි කැමති වෙන ප්‍රියමනාප රූප තියෙනවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවට හිතේ කැමැත්ත ඇති වෙච්චහම මොකද වෙන්නේ? කොහොම හරි ඒවා ලබා ගන්න හිතෙනවා. සමහර කෙනෙක් ජීවිතේ නැති වුණත් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබාගෙන හිත සතුට කරවන්න, පිනවන්න, මානසික වශයෙන් ධම්මාරම්මනත් ලබා ගන්න බොහෝ වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. දැන් සමහර කෙනෙක් කොච්චර දුක් පීඩා විඳගෙන හරි විදේශගත වෙලා විදේශ රටවල් රැකියා කරලා සමාහලාවට ජීවිතේ පවා නැති කර ගන්නවා. අන්න අර සප්‍රීතික තෘෂ්ණාව නිසා තමයි ඒක වෙන්නේ. වෙනත් නොඑක් දුරාචාරවල යෙදිලා, කාය දුෂ්චරිතාදී යෙදිලා, වාග් දුෂ්චරිතාදී යෙදිලා අකුසල් සිද්ධ කරගන්නේ මේ සප්‍රීතික තෘෂ්ණාව නිසා. ඉතින් අන්න ඒ නිසා මේ නන්දි රාගයේ තෘෂ්ණාවත් වදකේක් හැටියට භාගිතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට දැන් මේ තෘෂ්ණාවත් සප්‍රීතික තෘෂ්ණාවත් වදකේක් හැටියට දැකලා ඒකිනුත් මිදෙන්න කටයුතු කරන උත්සාහවන්ත වෙන නුවණැති පුරුෂයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ තැනැත්තා සප්‍රීතික තෘෂ්ණාවෙන් ගැලවෙන්නට යනකොට පාළු ගමකට පැමිණෙනවායි කියලා කිව්වනේ. පාළු ගමේ කියලා කිව්වේ මොකක්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයට නමක්. භාගිතුන් වහන්සේ දේශනා කරනවා හිස් ගම කියලා කිව්ව, පාළු ගමේ කියලා කිව්ව. අපි මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනසටයි. ඉතින් මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස පාළු ගමකට උපමා කළේ මොකද? අපි අරමුණු ගන්න පින්වතුනි මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනසෙන්. අපි සාර හැටියට, හොඳ දේ හැටියට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස දැක්කත් අපට එහි ගත යුතු හරයක් සාරයක් ඇත්තේ නැහැ. කොච්චර අපි රූප බැලුවත්, ශබ්ද ඇහුවත්, ගඳ සුවඳ රස වින්දත්, පහස ලැබුවත්, කොච්චර අරමුණු සිතුවත්, එයින් හැමදාම අපි වෙහෙසටපත් වෙනවා, දුකටපත් වෙනවා මිසක් එහි ගත යුතු හරයක් සාරයක් අපට ලැබෙන්නේ නැහැ. අනේ නිසා භාගිතුන් වහන්සේ මේ ඇහැකරණාසයේ දිව ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හය පාළු ගමකට උපමා කරලා වදාලා. ඊළඟට මේ පාළු ගම භාගිතුන් වහන්සේ පිළිබඳව තවදුරටත් දේශනා කරනවා, චක්කුතෝ චේපිනම් බෙහෙකවේ පාණ්ඩිතෝ ව්‍යාත්තෝ මේ දහවි උපපාරික්කති, රිතකඤ්ඤේව කායති, තුච්චකඤ්ඤේව කායති, ශුඤ්ඤකඤ්ඤේව කායති. යම් කිසි නුවණැති පුරුෂයෙක් නැත්තම් නුවණැති පඬිතයෙක් තමන්ගේ ඇහැ පිළිබඳව නුවණින් සලකා බැලුවොත්, ඒ නුවණැති සත්පුරුෂයාට මේ ඇහැ අනිත්‍ය දෙයක් හැටියට වැටහෙනවා, දුකට අයත් දෙයක් හැටියට වැටහෙනවා, තමන්ගේ නොවන දෙයක් හැටියට වැටහෙනවා. ඒ නිසා යාට මෙහි සාහාරයක් පේන්නේ, සාරයක් පේන්නේ, හිස් දෙයක් හැටියට, තුච්ච දෙයක් හැටියට දකිනවා. කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය පිළිබඳවම එහෙමයි. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා, දැන් අර පාළු ගමේ ඉන්න තැනැත්තාට මම්පහරණ හොරු ඒ පාළු ගමට පැමිණෙනවා කියලා මතක් කළානේ. මම්පහරණ හොරු කියලා කිව්වේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට අරමුණන ධර්ම කියන මේ බාහිර ආයතනයන්ටයි. මොකද ඒකට හේතුව මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර අරමුණු ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මනස කියන ආයතන හය තුලින් අපේ సంతාණයට ඇතුල් වෙලා సంతාණය පෙළෙනවා, පීඩාවටපත් කරනවා. හරියට අර හොරු ගම පෙළෙනවා වගේ, පැහැර ගන්නවා වගේ අපේ හිත පැහැර ගනිමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ බාහිර අරමුණු අපිව වෙහෙසට පමුණුවනවා. ඊළඟට මේ සියල්ලේම බේරි පලා යන මිනිසයාට මහා ජලාශයක් හමු වෙනවා කියලා කිව්වනේ. මේ මහා ජලාශය කියලා කිව්වේ පින්වතුනි චතුරෝගයන්ට නමක්. ඕග කියලා කිව්වේ සැඩදිය පහරට. කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියලා අපේ ජීවිතේ හරහා ගලා යන මහා සැඩදිය පහරක් තියෙනවා. මේ සංසාරී නැමැති සැඩදිය පහර. එතකොට මේ සංසාරී නැමැති සැඩදිය පහරේ මෙතර ඉඳීම හැම වෙලේම පීඩා සහිතයි. පීඩා සහිතයි කියලා කිව්වේ දැන් මේ සර්පයෝ හතර දෙනෙකුට උපමා කරපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර පීඩාව තියෙන්නේ අපි මේ සංසාරී සැඩදිය පහර කියන මෙතර ඉන්න තාක්කල්. වදකියෝ පස් දෙනෙකුට උපමා කරපු රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පීඩාව තියෙන්නේ අපිට මේ සංසාරයේ නැමෙති සැඩදී පහරට හසු වෙලා මෙතර ඉන්න තාක්කල්. ඒ වගේම ඇතුළත හැසිරෙන වදකේකුට උපමා කරපු නන්දි රාගේ සප්‍රීතික තෘෂ්ණාවෙන් ඇතිවෙන පීඩාව අපිට තියෙන්නේ මේ සංසාරයේ නැමෙති සැඩදී පහරින් මෙතර ඉන්න තාක්කල්. ඒ වගේම පාළුගමට අපිට පැමිණෙන මම්පහරණ හොරුන්ගෙන් අපට පීඩාව තියෙන. ඒ කිව්වේ ඇහැ කනනාසය දිව ශරීරයේ මනස හා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ඉන්ද්‍රියන් හා අරමුණු වල පීඩාව අපට තියෙන්නේ සැඩදී පහරණ කියන මේ සංසාර සාගරයෙන් මෙතර ඉන්න තාක්කල්. ඉතින් මේ මෙතර ඉඳීම සංසාරයෙන් මෙතර ඉඳීම හැම වෙලෙම පීඩාකාරී දුක් සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් දේශනා කළා. යම්කිසි නුවණැති පුරුෂයෙක් පහුරක් බැඳගෙන අතින් පයින් උත්සාහවන්ත වෙමි මේ සැඩදිය පහරින් එතරට යනවා නම් අන්නේ තැනැත්තා මේ දුක් කරදර පීඩා සියල්ලම ඉක්මවා යමින් නිර්වාණය නැමැති පරතරට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සමාප්ත කරමින් පැහැදිලි කරනවා තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝතිකෝ භික්කවේ අරහතෝ ඒතං আদি වචන. අර ශරදීය පහර කපාගෙන කොහොම හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති පහුර බැඳගෙන අතින් පදින් වෑයම් කිරීමෙන් භාග්‍යතුන් වහන්සේ අදහස් කළේ වීරියටයි. වීරියෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා වඩන ශ්‍රාවකයා අවසානයේ මේ සංසාරයේ නැමැති මහා ජලාශයෙන් එතර වෙලා චතුරෝග නැමැති මහා ජලාශයෙන් ශරදීය පහරෙන් එතර වෙලා නිර්වාණය නැමැති පරතරටපත් වෙනවා රහත් නම අරහත් ඵලයටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔන්න ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපට විදර්ශනා භාවනාවට උමනා කරන උපදේශ රාශියක් පැහැදිලි කළේ. ඉතින් ඒ නිසා නුවණැති ශ්‍රාවකයෝ හැම වෙලේම තමන්ගේ මේ ශරීරයේ හැදී තියෙන සතර මහා ධාතුන් සර්පය හතර දෙනෙක් හැටියට කල්පනා කරමින් මේ සතර මහා ධාතුන් පිළිබඳව කලකිරීම ඇති කර ගන්නට ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ හැදී තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ වදකිය පස් දෙනෙක් හැටියට නුවණින් දකිමින් මේ ජීවිත පැවැත්ම ගැන කලකිරීම ඇති කර ගන්නට ඕන. ඒ වගේම තමන්ගේ හිතේ ඇතිවෙන සප්‍රීතික තෘෂ්ණාව ඇතුළත හැසිරෙන කඩුවක් අමෝරාගත වදකයෙක් හැටියට නුවණින් දකිමින් හිතේ ඇති වෙන තෘෂ්ණාව ගැනත් කලකිරීමටපත් වෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ මේ ඇහැකනනාසයේ දිව ශරීරයේ මනස හරයෙන්තොර හිස් වූ පාළු ගමක් හැටියට දකින්නට ඕන. ශූන්‍ය වූ අනාත්ම වූ පැවැත්මක් හැටියට මමත්වෙන් හිස් පැවැත්මක් හැටියට දකින්නට ඕන. ඇහැට යොමු වෙන රූප, කනට යොමු වෙන ශබ්ද, නාසයට යොමු වෙන ගන්ධය, දිවට යොමු වෙන රසය, කයට යොමු වෙන පහස, මනසට ආරමුණු වෙන ධර්ම මේ සියල්ලම ගම්පහරන හොරු වගේ මහා පීඩාකාරී ධර්ම බව නුවණින් නිතර දකින්නට ඕන. ඒ විතරක් නෙමෙයි මේ සංසාර පැවැත්ම තුළ සිර වී සිටන තාක්කල් තමයි මේ සියලුම දුක් ගැහැට පැමිණෙන්නේ. සංසාරයේ නැමැති සැඩදිය පහරින් එතරටපත් වුණොත් එහෙම නිර්වාණය නැමැති ශාන්ත ෂේම භූමියටපත් වෙන්න පුළුවන් බව වටහාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති පහුරට නැගලා වෑයම් කරමින් එතරට, ඒ කියන්නේ නිර්වාණ පාරයට පත්වෙන්නට අදිෂ්ඨාන තබා ගන්නට ඕන. ඉතින් අන්න ඒ විදිහට නුවණින් දකිමින් මේ ජීවිත පැවැත්ම පිළිබඳ විදර්ශනා නුවණ ඇති කර ගන්නා ශ්‍රාවකයාට මේ වදාළ පිළිවෙලට ඒ උපමාව අනුසාරයෙන් නුවණින් මෙහි කල්පනා කරලා සීල සමාධි ප්‍රඥා වඩමින් උතුම් වූ නිර්වාණ ශාන්තියට පත්වෙන්න ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි කොයි කවුරුත් බලාපොරොත්තු වෙ යුත්තේ ඒ උපදේශ මාලාව නුවණින් දකිමින් අපේ ජීවිත පැවැත්ම තුලත් ඒ ධර්ම ඇති බව අවබෝධ කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සීල බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටයි මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ පුණ්‍ය සම්පත්තිය ඒ උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගෙන මේ සියලුම සංසාරික දුකෙන් අත මිදීම සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගනිමු. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පන්නිපිටිය නියඳගල විසිවැනි පටුමගේ 71 නිවසේ පදිංචි කරුණාවතීද සිල්වා මහත්මිය විසින් අභාව ප්‍රාප්ත කේස් පියදාසද සිල්වා ස්වාමි පුත්‍රයාණන්ට, එවැගේම අනුරද සිල්වා පොතනුවන්ට, දෙපාර්ශ්වයේම දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත්, එවැගේම සහෝදරයන් නිවන්සුව ප්‍රාර්ථනා කිරීම වාසයෙන් පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තුවෙන්, තමන්ටත් දරුවන්ට මුණුපුරන්ට මිනිබිරියන්ට සෑම දෙනාටම නිර්වාණාබෝධයේ පිණිස මේ කුසලය හේතු වාසනා වේවා කියන සෙත් පැතීමත් සිද්ධ කරමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ඒ වගේම මාවනැල්ල බෙලිගම්මන නිවසේ පදිංචි මහේෂ් සෙනවිරත්න මහතා විසින් සුජීවත්ව සිටින සිය දෙමව්පියන්ටත් මහේෂ් සෙනවිරත්න මහත්මහතාට නිරෝගී සුවයත් පිණිස අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. මල්වානේ අංක 91 නිවසේ පදිංචි කේඩි සුමනාවති මණිකේ හා දරු පිරිස විසින් මීට වර්ෂ 2කට ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත කේ ඒ සිරිපාල පෙරේරා දාබර ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිසත්, ඒ වගේම කේඩි ඒ සුමනාවති මණිකේ මහත්මිය ඇතුළු නිහාල් හේමන්ත චාමින් චාන්දනී ප්‍රියන්ති චන්දිමා නිලාන්ති කියන ඒ දුව දරුවන් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ වගේම දෙපාර්ශ්වයේ අභාව ප්‍රාප්ත මව්පියන් ඇතුළු ඥාතීන්ටත් මේ පින්පෙත් අත්පත් වීමෙන් ඒ ඥාතීන්ටත් පරලෝ වාසීන් ශාන්තියක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුවයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවන් ලබන්නේ. ඊළඟට බඳගිරිය වැලිගත්ත අංක 157 නිවසේ පදිංචි කාන්ති අබේගුණවර්ධන මහත්මිය දායකත්වයේ දරන්නේ. අභාව ප්‍රාප්තකේ අබේගුණවර්ධන පියාණන්ට ආතර අන්දරවීර ඩී.ඒ. සහෝදරීන්ට මේ ධර්ම දානමේ පින අනුමෝදන් කිරීමේ අදහසින් නෝනහාමී ජයරත්න මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් බී.එම්. සහෝදරිස් පියාට සෝමාවති අමරවීර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට දීර්ඝාස ප්‍රාර්ථනා කිරීමත් සියලුම දෙනාට ගෞතම බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරනවා. ඒ වගේම අභාව ප්‍රාප්ත කී අබේගුණවර්ධන පියාණන්ටත් ආතර අන්දරවීර ඩී.ඒ. සිරිවර්ධන සහෝදරීන්ට මේ ධර්ම දානමය පුණ පින අත්පත් වේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කඩවත ඉහළ බියන්විල අංක 601-12 H නිවසේ ආනන්ද ප්‍රේම කුමාර ප්‍රියංකා සංජ්‍යා කුමාරී පහන් දහමී දරු දෙදෙනා ඇතුළේ පින්වතුන් විසින් අභාව ප්‍රාප්ත H.M. බිංගිරි බණ්ඩා A.M. රම්මැණිකා N.R. අපුහාමී කියන ඒ පින්වතුන්ට ඥාතිවරුන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින R.M. සීලවතී N.R. කුංචිරාල ඒම් පොඩි මැණිකේ යන දෙමව්පියන්ට දීර්ඝායුෂ පතා නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් පහන් සිතුමින දහම් නවමින විශ්ව නයනජිත් යන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට හා පවුලේ සෑම දෙනාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ඒ වගේම එච්.එම්. ප්‍රනාන්දු මහත්මිය පිළියන්දල ආටිගල මාවතේ අංක 98D නිවසේ පදිංචි ඒ ප්‍රනාන්ද මහත්මිය විසින් මීට වර්ෂ 17කට ප්‍රථමයෙන් හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වූ බන්දුසිරි සෝම්පාල ස්වාමිපුත්‍රයාණන්ට මේ පින් අනුමෝදන්ව භවගමන සැපවත් වී අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට අනෙකුත් ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අග්ගමහා පඬිත අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ, පූජ්‍යපාද පානදුරේ අරියදම් ස්වාමින් වහන්සේ යන පූජනීය ස්වාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය සම්පත්‍ය අනුමෝදන් කරන අතරත එම දායකාවගේ පවුලේ දූ දරුවන් සොයුරු සොයුරියන්ගේ රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු දියුණුවන් දියුණුවටපත් වේවා. අතිපෝජ්‍යම් පිටියේ රාහුල් ස්වාමින් වහන්සේට නිරෝගී සැප හා දීර්ඝායුෂ ලැබේවා. බෞද්ධ ආමාද්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම ස්වාමින් වහන්සේ හා එම කාර්ය මණ්ඩලයේ තවතවත් මෙවන් පුණ්‍ය කටයුතු කිරීමට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. අද දින අප වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කළ දේශකයාණන් වහන්සේටත් මෙලෙස තවතවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්වතුන් සෑම දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගන්නට මේ කුසල සම්පත්තියේ හේතු වාසනා වේවා කියන පැතුමින් යුක්තව දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වන්නා වූ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා. දේවරුන්ටත් මේ පින නිවනින් සැනසෙන්ට හේතු ආසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඥාතීන්ටත් මේ පින අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ට තව තවත් දාන සීල භාවනා දිදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා. දෙලොව සැපතත් නිවනින් සැනසීමත් උදා කර ගන්නට මේ පින හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුපින්වතුනේ දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන ජාතික ආගමික සියලු කටයුතු සර්ව ප්‍රකාරෙන්ම සාර්ථක වේවා, මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දේශකයාණන් වහන්සේට චිරජීවනයේ ශක්තිය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.